सजीव जन्मभूमि अंकदीप विजयभूमि में अपे उदार
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය මගින් මෙහෙවන සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවන්ගතවන ජන්මභූමි වැඩසටහනටයි. වැඩසටහනෙන් ඔබ හමුවට එන මා තුෂාරා
මම කුමුතු
මානිකසේ පොළෝ ගැවේ නිධාන වී
ඉතින් අපි මේ වැඩසටහනෙන් පහතරට නැටුම් සම්ප්‍රදාය ගැන කතාබහ කරන්නට අපි සැලසුම් කරලා තියෙනවා. මූලිකවම පහතරට නැටුම් සම්ප්‍රදාය පත්තිනි මෑණියන් ප්‍රමුඛ කොටගෙන ගොඩනැගිච්ච සම්ප්‍රදායක්. මිනිසුන්ට වෙච්ච අමනුෂ්‍ය දෝෂ, යක්ෂ දෝෂ, භූත බලපෑම්, ග්‍රහ අපලවලට ප්‍රතිකාර වශයෙන් ශාන්ති කර්ම කිරීම මූලික අංගයක් හැටියට දකින්නට පුළුවන් මේ පහතරට නැටුම් සම්ප්‍රදායේ. මේ ශාන්ති කර්මත් ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකට බෙදෙනවා. දෙවියන් වෙනුවෙන් පවත්වන ශාන්ති කර්ම, මේවට මඩු ශාන්ති කර්ම කියලත්, අපි කවුරුත් අහලා තියෙන ගම් මඩු, එහෙම නැත්නම් මේ දෙවොල් මඩුව, මෙන්න මේ ගණයට තමයි වැටෙන්නේ. ඒ වගේම තව ශාන්ති කර්ම වර්ගයක් තියෙනවා, ග්‍රහයන් වෙනුවෙන් පවත්වන ශාන්ති කර්ම. ඒවට අපි කියනවා බලි ශාන්ති කර්ම කියලා. එවගේම යක්ෂයන් වෙනුවෙන් පවත්වන ශාන්ති කර්ම කොටසකුත් තිබෙනවා. මේවට තමයි අපි කියන්නේ තොයිල් ශාන්ති කර්ම කියලා. මේ තොයිල් ශාන්ති කර්ම හැටියට වැටෙන කොටසෙන් ඉතා ප්‍රසිද්ධ එක් ශාන්ති කර්මයක් තමයි දහාට සන්නිය. අපි කවුරුත් හොඳට අහලා තියෙන නමක්. ඒ වගේම අපිට මතකයි ඔය අපේ ගම්මලක් ඒ දවස්වල දෙහි කැපීම, ග්‍රහාපලවලට පොඩි පොඩි තොයිල් අපේ මේ අවට පවුල්වල කෙවල්වල සිද්ධ වෙනවා. ඉතින් වැඩි දුරට යන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලාම මේ ශාන්ති කර්ම ගීයක් චුට්ටක් අහලා බලමු.
දීතතද පුවතට පාත කැලණිය වැට සිට දෝත මුදුනත් කොට නාත සුරපති වඳින් මුල් කොට no
ශ්‍රී ලංකා සංගමයේ වෙබ් අඩවිය ඔබේ ප්‍රයෝජනය සඳහා දැන් සක්‍රියව පවතින බව අපි දැනුම් දෙන්නේ මහත් සතුටින්. www.uslaauckland.net.nz යන වෙබ් ලිපිනයෙන් ඔබට පුළුවන් අපගේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. ඔබට මේ හරහා සංගමේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඔබේ හැකියාවන්, ඔබේ දරුවන්ගේ හැකියාවන් ලොවට කියන්න, ඔබේ විශේෂ තොරතුරු ලොවට කියන්න, ඔබේ අදහස් වෙබ් අඩවිය සටහන් කර අපට එවන්න. ඔබේ දරුවන්ගේ නිර්මාණ, කවි, චිත්‍ර ආදිය ඊමේල් මගින් සංගමේ ලේකම් වෙත යොමු කරන්න. අපි ඒවා ලෝකයට ගෙන යන්නම්. අපේ ඊමේල් ලිපිනය secretaryusla17@gmail.com.
ඔබට දැන් තේරෙනවා ඇති මේ ශාන්ති කර්ම හා බැඳිච්ච ඒ වාද්‍ය භාණ්ඩවල තියෙන ගැඹුරු බව, ඒ වගේම ඒ අර්ථයන්ගේ තියෙන ගැඹුරු බව මේ ශාන්ති කර්ම ගීයත් සමගින්. ඉතින් මේ පහතරට නැටුම් සම්ප්‍රදායේන මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රධානම ශාන්ති කර්මය තමයි දෙවුල් මඩුව. මේකට ගම්මඩුව කියලාත් කියනවා. පුරාවෘත්තවල සඳහන් වන ආකාරයට මේ දඹදිව රජකල සේරමන් කියලා රජ කෙනෙකුට වැළඳිච්ච හිසරදයක් සුවපත් කිරීමට තමයි පළමු වරට ගම්මඩුවක් කළ බව සඳහන් වෙන්නේ. වර්තමානයේදී නම් ගමට රටට පැමිණි අමනුෂ්‍ය දෝෂ, ලෙඩ රෝග, වසංගත වැනි විපත් වලින් මිදී සුවපත් වෙන්න, රටට දයට සෙත් ශාන්තියක් ගෙන දෙන්න අපේ ගම්මඩු අපේ ගම්වල පවත්වනවා. ඉතින් මං හිතුවා මේ සේරමන් රජු හා බැඳිච්ච අතීත කතාවත් කෙටියෙන් පොඩ්ඩක් ඔබ වෙත ගෙන එන්න. ඒකත් හරිම ලස්සන කතාවක්. දමතිව මේ රජකල සේරමන් රජුට නින්දට යනකොට මේ නින්දට බාධා කරපු ගෝණ දේනුවක් ඉඳලා තියෙනවා. ඉතින් මේක හරි කරදරයක් වෙච්ච නිසා රජුරුවන්ට මේ රජුරු අණ කරනවා මේ ගෝණ දේනුව මරා දමන්න කියලා. දවසක් රජුරු හේවායන් සමග මේ ගෝණ දේනුව පිටුපස හඹා යනවා. ඉතින් එකපාරටම මේ ගෝණ දේනුව මරණ බයේ ඒමේ දුවනකොට ඒ අස්සේ මේ රජ්ජුරු අසලින් මේ ගෝණ දේනුව දුවන අවස්ථාවේදී ගෝණ දේනුවගේ කකුල පැටලිලා ඒ අසල තිබිච්ච පොකුණකට වැටෙනවා. හැබැයි අතීත කතාවේ සඳහන් වෙනවා මේ ගෝණ දේනුව ඒ වන විට ගැබ්බර ගෝණ දේනුවක් කියලා. ඉතින් මේ ගෝණ දේනුව අර කිව්ව විදිහට පොකුණට වැටිලා මිය ගොස් තිබෙනවා. ඉතින් මේ ගෝණ දේනුව ඒ මැරෙන වෙලාවේදී මේ රජ්ජුරුවන් කෙරෙහි ඉතා දැඩි වෛරයකින් තමයි මිය ගොස් තිබෙන්නේ. එහෙම මැරිලා ඒ පොකුණෙම මැඩියෙක් වෙලා ඉපදිලා තියෙන බව තමයි පුරාවෘත්තවල සඳහන් වෙන්නේ. ඉතින් පසු කාලයේදී මේ රජතුමා එත මේට යනකොට මේ පොකුණේ මානෙල් මල් පිපිලා තියෙනවා දැකලා පොකුණට බැහැලා මේ මානෙල් මලක් කඩලා ඒක ආග්‍රහණය කරලා තිබෙනවා. ඉතින් එතනදී මේ රජතුමා නෙළුම් මල ආග්‍රහණය කරන අවස්ථාවේදී මේ මැඩියා රජතුමන්ගේ නාසය තුලට ඇතුළු වෙලා තිබෙන බව පුරාවෘත්තවල සඳහන් වෙන්නේ. මේ හේතුවෙන් රජතුමාට හිසරදයක් ඇති වෙලා තියෙනවා. නොයෙකුත් ප්‍රතිකාර කළත් මේ හිසරදය සුවපත් වෙලා නැහැ. ඔය අතරතුරේදී දවසක් රජතුමාට සිහිනෙන් රූමත් කාන්තාවක් පෙනිලා තිබෙනවා. මේ බව රජතුමා සුපුරුදු විදිහට පුරෝහිතයන් කැඳවලා බමුණන් කැඳවලා සලකලා තිබෙනවා. එතනදී මේ ගැන විමර්ශනය කරපු බමුණු පුරෝහිතයන් රජතුමාට අවවාද කරලා තියෙනවා මේ වෙලා තියෙන්නේ පත්තිනි මෑණියන්ගේ ශාපයක් බවයි. මේ සිහිනෙන් පෙනී තිබෙන්නේ පත්තිනි මෑණියන් බවත් මේක පත්තිනි මෑණියන්ගේ ශාපයක් බවටයි බමුණන් අර්ථකථනය කරලා තියෙන්නේ. ඉතින් මේ ශාපය දුරු කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා අහුවහම බමුණන් උපදෙස් දීලා තියෙන්නේ නිර්මල බුදුදහම පවතින සතර දේවාලයක් පිහිටි රතකට ගිහිල්ලා පත්තිනි දේවියට පින් පැමිණිවිය යුතු බවයි. ඉතින් කතාව මෙහෙම වෙද්දී රජතුමා මීට තෝරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාව. රජතුමා ශ්‍රී ලංකාවේ වත්තල් තොටින් ගොඩ බැසපු බව තමයි අතීත කතාවේ සඳහන් වෙන්නේ. පළමුව කැලණි විහාරයට ගොස් වැඳ පුදාගෙන, ඉන් අනතුරුව නවගමු දේවාලයට ගොස් වැඳ පුදාගෙන, ඊට පස්සේ රුවන්වැල්ලේදී පළමු දෙවල් මඩු ශාන්ති කර්මය කරලා පත්තිනි මෑණියන්ට පින් අනුමෝදන් කරලා පින් පැමුණුවලා මේ මඩු ශාන්ති කර්මය අවසන් කළ බවත්, ඉන් පසු රජතුමාගේ මේ තිබිච්ච හිසරදය සුවපත් වූ බවත් අතීත පුරාවෘත්තයේ සඳහන් වෙනවා. දෙවල් මඩු ශාන්ති කර්මයේ එන පත්තිනි නර්තනය මේ ආශ්‍රිතව ගොඩනැගිච්ච මේ කතා ප්‍රවෘත්තිය රඟ දක්වන එක් අවස්ථාවක්. එය හරිම අලංකාරයි. ඔබ සමහර විට දැකලා ඇති තෙල් මේ නර්තනය කියලා තවත් අංගයක් තියෙනවා. ඒකත් හරිම මනරම් දැකුම් කළු රංගනයක්. ගරා නැටීම, අඹ විදමන, වාහල නර්තනය, දෙවොල් නර්තනය, තාම ලස්සන අංග මේ දෙවොල් මඩුවක තියෙන. එවගේම මේ පහතරට නැටුම් සම්ප්‍රදාය ආශ්‍රිතව ඉතා මිහිරි තනුවලින් සුසැදි නර්තනාංග ගණනාවකුත් තියෙනවා. අපි ඊළඟට ඉදිරිපත් කරන්න යන්නේ මේ ඒ වගේ එක් අංගයක්. ඔබ පොඩ්ඩක් අහගෙන ඉන්න මේ මොනතරම් කනට මිහිරි තනුවක්ද කියන එක.
Let's go.
ඔබ මේ සමන් දුන්නේ පහත රට නැටුම් සම්ප්‍රදායේන කෝලම් නැටුම් ගණයට වැටෙන අංගයකට. හරියටම කියනවා නම් අම්බලංගොඩ කෝලම් කුට්ටමේ අපරභාගයේ නාරි කෝලමක් ලෙස එන සුරභා වල්ලියට. සුරභා වල්ලිය කියලා කියන්නේ මේ රොඩි ජනයා අතර පවතින පන්දු උඩ දැමීමේ ක්‍රීඩාවක්. මේ පන්දු උඩ දැමීමේ ක්‍රීඩාව ආශ්‍රය කරගෙන තමයි මේ සුරභා වල්ලිය කියන නර්තන අංගය ගොඩනැගෙන්නේ. මේ සාම්ප්‍රදායික නර්තන අංගය නූතන වේදිකාවට නූතන සංගීතයට තරමක් දුරට අදාළ වෙන ආකාරයට යථාවත් කරලා ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් මේ පහතරට නැටුමේ තියෙන ඉතාම සිත් ඇදගන්නා ස්වභාවයට එක හේතුවක් වෙන්නේ මේ නැටුමේ පාවිච්චි කරන බෙරය, වාද්‍ය භාණ්ඩය. මේ බෙරයට අපි කියනවා දෙවොල් බෙරය, යක් බෙරය. එහෙම නැත්නම් පහතරට බෙරය කියලා. ඒ හඬ ඉතාම දුරට ඇසෙන හඬක්, ගැඹුරු හඬක්. ඒ වගේම යම්තාක් දුරකට භයංකර ස්වභාවයක්. මොකද යක්ෂ භූත අවනුෂ්‍ය බලවේග එළවා හැරීම සඳහා පාවිච්චි කරන වාද්‍ය භාණ්ඩයක් නිසා. නමුත් හරිම හදවතට කාවදින ස්වභාවයක් මේ වාද්‍ය භාණ්ඩේ තියෙනවා. මේ බලන්න අපි ඊළඟට තෝරාගත්තේ තවත් ඉතා මිහිරි තනුවක් සහිත පහතරට නැටුම් සම්ප්‍රදායේන අපි කවුරුත් අහලා තියෙන තවත් එක නර්තන අංගයකට. අපි අහලා ඊළඟට කතා කරමු. මේ නර්තන අංගයේදී ඔබට පහතරට බෙරේ තිබෙන ගැඹුරු බව, අලංකාර පද, ඒ වගේම සුරල් වාදනය මොනවට අහන්න පුළුවන්.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඔක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය ඔස්සේ මීට සවන් දිය හැකි. එසේම සෑම ජන්මභූමි වැඩසටහනක් පුරා මාසයක් තිස්සේ එකී වෙබ් අඩවිය තුළ රඳවා තිබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. එකී ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ් අඩවියේත් Facebook පිටුවේත් සඳහන් කර තිබෙනවා. අපේ වෙබ් අඩවි ලිපිනය මෙහෙමයි: usla.auckland.net.nz. Facebook පිටුව usla auckland nz.
ඔව්, මේ අපි සවන් දුන්නේ ගිරිදේවි කියන නර්තන අංගයට. හරිම රසවත්, එහෙම නේද? ගිරිදේවි කියන නර්තන අංගයටත් හරිම රසවත් අතීත කතා ප්‍රවෘත්තියක් බැඳිලා තියෙනවා. අපි චුට්ටක් ඒක අහලා බලමු. අතීතයේ දන්තපුර කියලා රාජධානියක් පුරාණ ඉන්දියාවේ තිබුණා. සිංහ කියන රජතුමත් හංසවතී කියන බිසවත් තමයි මේ රාජධානියේ රජකම් කරලා තියෙන්නේ. මේ රජුරවන්ට පළමුවෙන්ම පුතෙක් ලැබුණා. පුතාට උත්සවාකාරයෙන් නම තිබ්බා දල කියලා. හැබැයි රාජ පුරෝහිතයන් ඒ වගේම අනිකුත් නක්ෂත්‍රවේදීන් මේ පුත්කුමරාගේ නක්ෂත්‍රය බලලා කියලා තියෙනවා මේ පුත්කුමරා නිසා ඉතා අප්‍රසන්න දේවල් වෙනවා කියලා. ඉතින් මෙහෙම තියෙද්දි මේ රජරුවන්ට තව අවුරුදු කිහිපයකින් දූකුමරියක් ඉපදුනා. ඉතින් රජරුව කල්පනා කරා මේ දූකුමරිය ඉතා සුරක්ෂිතව ආරක්ෂා කරගන්න ඕන නිසා මේ දූකුමරියව සංගවනවා ඒ අසල තිබිච්ච කන්දක. එහෙම සංගවලා තමයි මේ දූකුමරිය ලොකු මහත් කරලා තියෙන්නේ. ඒ සඳහා වෙනමම හේවායන් ඒ වගේම රකබලා ගැනීම සඳහා සේවකයන් යොදවලා තිබෙනවා. ඉතින් කාලයක් යනකොට මේ කුඩා දූකුමරිය ලොකු මහත් වෙලා ලස්සන රූසිරියෙන් යුතු රූසිරියෙන් අගතැම්පත් කුමාරිකාවක් බවට පත්වෙලා තියෙන බව තමයි කතා ප්‍රවෘත්තියේ කියන්නේ. ඉතින් මේ කන්දට අපි ගිරි කියලාත් කියනවානේ. මේ කන්දක සංගවා තැබූ නිසා ඒ වගේම කන්දක සංගවා තැබුවේ දේවියක් කුමරියක් වන නිසා මේ ගිරිදේවි නමින් මේ තරුණිය ප්‍රචලිත වුණා. කෙසේ නමුත් මේ ගිරිදේවි කතා පුවත විවිධාකාර වූ පොත්පත්වල විවිධ ආකාරයෙන් මෙතනින් එහාට ගොඩ නැගී තිබෙනවා. එක්ම නිසා අපි තීරණය කළා මෙතනින් එහාට තවදුරටත් එම කතා ප්‍රවෘත්තිය ගැඹුරට යාමට අවශ්‍ය නැහැ කියලා. ඉතින් මෙහෙම තමයි මේ ගිරිදේවි කියන නර්තනාංගය ගොඩනැගිලා තියෙන්නේ. ගිරිදේවි කියන නම පටබැඳිලා තිබෙන්නේ අතීත කතා ප්‍රවෘත්ති වලට අනුව. මේ පහතරට නැටුම් සම්ප්‍රදායේ තිබෙන තවත් සුවිශේෂී වූ ලක්ෂණයක් තමයි වෙස්මුණු පැළඳීම. 18 සන්නියේදී සන්නි 18ක් රඟ දක්වනවා. ඒ එක එක සන්නියට වෙන වෙනමම වෙස්මුණු තිබෙන බව ඔබ දන්නවද? මම කිහිපයක් මතක් කළොත් භූත සන්නිය, ජල සන්නිය, කන සන්නිය, කොර, බිහිරි, මරු, ගොළු, ගිනි, ජල, දේව, නාග ආදී වශයෙන් මේ සන්නි 18ක් මේ 18 සන්නියේදී රඟ දැක්වෙනවා. ඒක හරිම මනරම් රංගනයක්. කෙසේ නමුත් ඇත්තරම මේ පහතරට නැතුම් සම්ප්‍රදාය ගැන කතා කරලා ඉවර කරන්න බැරි තරම් හරිම රසවත්, සුන්දර, හරවත් කරුණු රාශියක් ගැබ්බෙලා තියෙනවා. නමුත් අපිට හැම පැත්තක්ම මේ අවස්ථාවේදී කතා කරන්න බෑ. මොන වුණත් අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. මේක අපේ රටේ උරුමය. අපිට උරුම වෙච්ච ඒ ප්‍රෞඩ අලංකාරෝ නැටුම් සම්ප්‍රදායන් අපේ දරුවන් වෙනුවෙන්වත් ඉදිරියට ආරක්ෂා කරගෙන යන්න, සංරක්ෂණය කරන්න, රකබලා ගන්න අපි මහන්සි වෙන්න ඕන. ඉතින් අවසාන වශයෙන් අපි ඊළඟ කොටසට යාමට මත්තෙන් ඔබ විදිහෙන් අපේ රන්වල බලකාය විසින් ගායනා කරනු ලබන පොඩි වෙනසකටත් එක්ක වෙනමම වූ ජනගී ආශ්‍රයෙන් ගොඩනැගිච්ච අතීත පුරාවෘත සිහිපත් කරන රසවත් ගීතයක් අපි ඔබ වෙනුවෙන් තෝරාගත්තා.
Oh,
සිංහල භාෂා පන්ති උස්ලා සංගමය මගින් මෙහෙවනු ලබන සිංහල භාෂා පන්ති දැන්
සතියක් ඇර සතියක් සෑම සෙනසුරාදා දිනකම මුහුණට මුහුණලා පැවැත්වෙන පන්ති වශයෙනුත් සතියක් ඇර සතියක් සෑම ඉරිදා දිනකම සූම් තාක්ෂණය ඔස්සේත් පැවැත්වෙනවා.
එවගේම අපේ දූ පුතාලට සිංහල උගන්වන්න අපේ සිංහල පන්තියේ නැන්දල මාමල ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා. මේ නොමිලේ ලබා දෙන සේවාව. ඉතින් තවමත් ඔබේ දරුවා මේ සඳහා යොමු කර නැත්නම් අදම ඒ සඳහා යොමු කරන්න. ඔබට කරන්න තියෙන්නේ ඔබගේ දරුවාගේ විස්තර usla sinhala school at gmail.com කියන ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න.
ඔව් අප්‍රිකානු මහද්වීපයේ අපි කවුරුත් මේ දවස්වල කතා බහ කරන හොයන ඒ වගේම ඉතා සීග්‍රේන් දියුණුවට පත්වෙන එක් රටක් ගැන දීර්ඝ සාකච්ඡා කරන්න. මොකද අද අපි කවුරුත් දන්න ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය, ශ්‍රී ලංකාව මුහුණ පාලා තියෙන අභියෝග ගැන කතා කරනකොට අපිට උදාහරණයට ගන්න පුළුවන් හොඳ රටවල් දියුණු වෙච්ච පහුගිය අවුරුදු 10-20 කාලය ඇතුළත ඉතාම අවශ්‍යයි අපේ තීරණ ගන්නා උදවියට. ඒ සඳහා ඉතා ඉහළ මඟ පෙන්වීමක් මේ ඔස්සේ ලබා දේවි තබා දෙනවා. ඒ වගේම අධ්‍යයන කටයුතු කරන අපේ හිතවත් අසන්නන් සඳහාත් ඉතාම හොඳ, සාමාන්‍ය දැනීම සඳහාත් ඉතාම හොඳ අවස්ථාවක්. මේ කොහොමද හොඳ රටවල් දියුණු වෙලා තියෙන්නේ, කෙසේ නම් වූ ආකාරයකට ඔවුන් ඔවුන්ගේ ගමන් මඟ වෙනස් කරගෙන ඔවුන් පැවති ප්‍රශ්නවලින් මිදී ඔවුන්ගේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා ඉදිරියට කොහොමද රටක් හැටියට නැවත පියනගලා තියෙන්නේ කියන ආකාරය ගැන සාකච්ඡා කරන්නට. ඉතින් අපි අද තෝරගත්තේ ඉතියෝපියාව කියන රට ගැන පොඩ්ඩක් කතා කරන්න. අප්‍රිකානු මහද්වීපයේ ඔබට මතක ඇති නැගෙනහිරට ආසන්න වෙන්න තියෙන රටක්. හැබැයි අද ඉතාම වේගෙන් සීග්‍රෙන් සංවර්ධනය වන රටක් මේ ඉතියෝපියාව කියන්නේ. ඔබට මතක ඇති මීට අවුරුදු 20කට පමණ පෙර අපි මේ ඉතියෝපියාව කියන රට ගැන, එහෙ ඉන්න මිනිස්සු විඳින දුක ගැන රූපවාහිනියෙන් පුවත්පත්වලින් දැකපු දේවල්. ඒ දවස්වල අන්ත අසරණ දුප්පත් රටක්, කුසගින්නේ ඉන්න ළමයි, ආහාර නැතුව බඩවල් පිටට ඇලිච්ච කුඩා තරුණ මහලු මිනිස්සු, හිස ඉසාම විශාලයි, කුසන් ඉදිරියට නෙරාවිල්ලා, ජාත්‍යන්තර එන්ජිඕ ආයතනවලින් ආහාර බෙදන ඒවා, මේ පුවත්පත්වල රූපවාහිනී අපි ඒ දවස්වල දැක්කා. ලංකාවේ ඉන්න අපිට අපි ඒ දිහා බලලා අයියෝ මොනතරම් දුප්පත් රටක්ද මේක කියලා අපි ඒ දවස්වල කතා බහ කළා. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. අද අප්‍රිකානු මහද්වීපයේ ඒ විතරක් නෙමෙයි මුළු ලෝකයේම අවධානය දිනාගත්තු ඉතා වේගයෙන් සංවර්ධනය වන ආර්ථික වර්ධන වේගය 9.95% වගේ ප්‍රමාණයට රඳවාගෙන තියෙන ඉතා ආකර්ෂණීයව වෙනස් වෙච්ච ගමන් මාර්ග වෙනස් කරගත්තු ඉතාම හොඳ උදාහරණයක් ලංකාවට වුණත් මේ අවස්ථාවේදී සලකා බලන්න. කොහොමද මේ වගේ වෙනසක් මේ අවුරුදු 20ක වගේ කාලයක් ඇතුළත මේ රටක් ඇති කරගත්තේ? මොන වගේ ක්‍රියාදාමයන්ද ඔවුන් යොදාගත්තේ? ඉතින් මෙන්න මේ වගේ ඍජු නායකත්වයක්, අලුත් නායකත්වයක්, අලුත් දර්ශනයක් අපේ රටටත් අවශ්‍යයි මේ තියන අගාධයෙන් ගොඩ එන්නට නම්. ඉතින් අපි ඊළඟ කොටසට යන්න ඉස්සෙල්ලා රසවත් ගීතයකට සවන් දෙලා ඉමු.
හැදෙන කිරි මදු එල්කා පල්ලා ගොලේ ගලන හිතල දිය දී පල්ලා වෙලේ ගිය නහවර කරන පල්ලා යලේ කන්න ගොඩ දමලා දී පල්ලා යලේ කන්න ගොඩ දමලා දී පල්ලා යලේ කන්න ගොඩ
ඉතින් මේ ඉතියෝපියාව කියන රටේ ජනවර්ග 10කට වඩා ජීවත් වෙනවා. ඒ වගේම ආගම් 5කට වඩා ආදාන මිනිස්සු ඒ ජීවත් වෙන බව තමයි ආරංචි වෙන්නේ. වර්ග කිලෝමීටර් මිලියන 1.1ක් පමණ විශාල රටක්. ඒ කියන්නේ ලංකාව වගේ 1000 ගුණයකින් විශාලයි. ජනගහනය මිලියන 117ක් පමණ ඉන්නවා. එම් බලාගෙන යනකොට විශාල රටක්. ජනාප්‍රතිවල සඳහන් වන ආකාරයට මේ ඉතියෝපියාව හඳුන්වන්නේ ශීවා රජිනගේ රට හැටියට. අපි කවුරුත් අහලා තියෙන මේ නයිල් ගඟ පටන්ගෙන තියෙන්නේ ඉතියෝපියාවෙන්. හැබැයි ඉතියෝපියාව වටේටම තියෙන්නේ අනෙකුත් රටවල්. ඒ කියන්නේ රට වටේටම මුහුදක් දකින්නට නැහැ. තවත් ලස්සන කාරණාවක් තමයි මේ ඉතියෝපියාව වටේ තියෙන රටවල් දිහා බැලුවොත්, ඒ කියන්නේ සෝමාලියාව, සුඩානය, එරිත්‍රියාව ආදී රටවල් ඒවත් එච්චර හොඳ නාමයක් තියෙන රටවල් හැටියට නෙවෙයි ගණන් ගන්නේ. ඒ විදිහට බලනකොට මේ පිහිටීම ඒතරම් හොඳ පිහිටීමක් නෙවෙයි රටක් ඉතා ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙන්නට. අපි චුට්ටක් අතීතයට ගියොත් මේ ඉතියෝපියාවේ 1896 දී ඉතාලියානු ආක්‍රමණිකයන් මේ ඉතියෝපියාව යටත් කර ගැනීම සඳහා ලොකු ප්‍රයත්නයක් දරලා තියෙනවා. හැබැයි ඉතියෝපියානු මිනිස්සු ඔවුන්ට එරෙහිව නැගී ඉඳලා කොහොම හරි මේ ආක්‍රමණිකයන්ගෙන් රට බේරගෙන තියෙනවා. එදා ඉඳලා අද වෙනකම්ම මේ ඉතියෝපියාව නිදහස් නිවහල් ස්වෛරී රටක් හැටියට තමයි තිබිලා තියෙන්නේ. ඒකත් හරිම අපූර්ව දෙයක්. මොකද ඉතියෝපියාව කිසියම්ම රටක යටත් විජිතයක් හැටියට පත් වෙලා නැහැ. ඒ නිසා මේ අප්‍රිකානු මහද්වීපයේ නිදහස් රටක් හැටියට හඳුන්වා දෙන ලාංඡනයක් හැටියට මේ ඉතියෝපියාව සඳහන් වෙන බවයි සඳහන් වෙන්නේ. ඒ කෙසේ නමුත් 1935-41 කාලයේදී මේ මුසෝලිනීගේ ආක්‍රමණයකට තාවකාලිකව හසු වෙන්නට ඉතියෝපියාවට සිද්ධ වෙලා තියෙනවා. මේ යුදමය බලයක් රඳා පවත්වාගෙන තිබිලා තියෙනවා ඒ කාලයේදී. ඉන් අනතුරුව රජිනගේ මොනාකි තත්ත්වය යටතේ තමයි 1974 දක්වා මේ ඉතියෝපියාව තිබිලා තියෙන්නේ. හැබැයි මේ පාලන තන්ත්‍රය ඉතියෝපියාවට සංවර්ධනය අරගෙන එන්න සමත් වෙලා නැහැ. ඒ වෙනුවට අතිවිශාල ඉඩම් ප්‍රශ්න, දුප්පත්කම, ආහාර හිඟකම, දූෂණය, වංචාව උඩුතුවලා තිබෙනවා. මේ ආහාර හිඟකමට ඍජුවම බලපාලා තියෙන්නේ මේ රටේ තියෙන නියඟය. මේ තත්ත්වයේ උඩ මිනිස්සු එක පිට එක උද්ඝෝෂණය කරලා ඒ පාලන තන්ත්‍රයන්ට එරෙහිව සටන් වැදිලා දිනනවා. ඒවා පරාජය කරන්න, ඒවා යටත් කරන්න, ඒවා වෙනස් කරන්න මිනිසුන්ට අවශ්‍ය ඒ වෙනස ළඟා කරගන්න. ඉතින් මෙහෙම තියෙද්දි අතීතයේ සඳහන් වෙනවා මේ අතරතුර මේ මොනාකී තත්වයෙන් මිදිලා රට හමුදා පාලනයකට යටත් වෙලා තියෙනවා. බලන්න දේශපාලනයේ මිනිස්සුන්ගේ ඌමනා එපාකම් හඳුනාගන්නේ නැතුව තම අභිමතාර්ථය පටු ඌමනා එපාකම් මුදුන් පමුණවා ගන්න ගියාම රටකට අත්වෙච්ච ඉරණම. මිනිස්සු උද්ඝෝෂණ කළේ දුප්පත්කමට එරෙහිව, ආහාර නැතිකමට එරෙහිව, ප්‍රශ්න විසඳන්නේ නැතිව ඉන්න එකට එරෙහිව, දුදරුවන්ගේ අනාගතය නැති කරන එකට එරෙහිව. හැබැයි ඊට ලැබිච්ච පිළිතුර හමුදා පාලනය. කෙසේ නමුත් මේ හමුදා පාලනය සහ එහි නායකත්වයට පත්වෙච්ච අය සමාජවාදී මූලධර්ම මුල් කොටගත් ඒක අගයන පාලන තන්ත්‍රයක් හැටියට තමයි තිබිලා තියෙන්නේ. මේ පාලනය 1974 ගණන්වල ඉඳලා 1991 දක්වා තිබිලා තියෙනවා. නමුත් මේ සමාජවාදී මූලධර්ම රැකගත්තු මේ පාලන ක්‍රමයටත් ඉතියෝපියාවේ තිබිච්ච සුපුරුදු දුප්පත්කම, ආහාර හිඟකම, එක දිගටම ඇතිවෙන නියඟට එරෙහිව සටන් කිරීමට නොහැකි වීම, වංචාව දූෂණය ඒ විදියටම තිබිලා තියෙනවා. මිනිස්සු අසරණ තත්ත්වයට පත්වලා නැවත සරයක් උද්ඝෝෂණ ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ කාලයේදී තමයි සර්ව පාක්ෂික රජයක් හැටියට 1995 පමණ අලුත් රජයක් පැමිණිලා තියෙන්නේ. මේ රජය ඇත්තටම ධනවාදී ආකල්ප තියෙන, ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන, එවැගේම විවෘත ආර්ථික සංකල්ප වලට මුල් තැන දෙච්ච රජයක්. බලන්න ඒ 1995 අපි ලංකාවත් එක්ක සංසන්දනය කරොත් ලංකාවට විවෘත ආර්ථිකය රැගෙන එන්නේ 1977 අවුරුදු 18කට කලින්. ඉතින් මේ තමයි මේ ඉතියෝපියාවේ හැරෝම් ලක්ෂ්‍ය හැටියට සලකන්න පුළුවන් වෙනස. හැබැයි මේ වෙනස නිවැරදි පාලන තන්ත්‍රයකට, නිවැරදි මිනිස්සුන්ගේ අතට පත්වීම තමයි ඔවුන් ලද වාසනාව. ඉතින් මේ වෙනස ඇත්තට මේ 1995 ඉඳලා ඔවුන්ට හැකි වෙලා තියෙනවා අවුරුදු 10ක් පමණ එක දිගට 10%කට ආසන්න ප්‍රමාණයට ආර්ථික වර්ධන වේගයකින් ඉතියෝපියාව සංවර්ධනය කරන්නට, ආර්ථික වර්ධනයකට ලක් කරගන්නට. මේ පිටුපස ඉතා විශාල කැපකිරීමක් තියෙනවා, දර්ශනයක් තිබිය යුතුමයි. ඒ නිසා මේ ඔවුන් ලද ජයග්‍රහණේ ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස සොයා ගැනීමේදී ඉතා වැදගත් කරුණු කිහිපයක් අපි හොයාගත්තා, අපිටත් වැදගත් වේවි කියලා මේ ගැන සාකච්ඡා කරනකොට. ඉතින් මේ කරුණු කාරණා සාකච්ඡා කිරීමට මත්තෙන් අපි තවත් රසවත් ගීතයකට සවන් දීලා ඉමු.
ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යටපත් කළා. කන්ද උඩ රට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ලා කුරු යට මගේ රට යටපත් කළා. උතුම් දළදා හිමි රකින්නට උණුත් කැප වෙන බව කියා ගිවිසුමේ පස් වනවා ගන්තිය පෙනි පෙනිම වැලලී ගියා. පරසිරිත් ගත් අයට සැලකිලි hela sirit pallata giya ekba atsan tabu ayakat vipat tiyate rum giya. sudukiri daya karapu kenahili வீரதரு கல ரசுனா நெகுனு ரணபெர நாதனு சிஹ தஜய சுலகே லெல உனா ගෙදර මොහොට්ටාල හිමි ඉහකම රතන පාල පෙරමුණ ගත්තයි උදාර ඉල්ලස්සෙන් නැගුණුගින්න සැනකින් වැඩ පවත්තන්න සුද්ද එවපු කැප්පෙටි පොල නිල මෙහැරුනේ රත රකින්න කැම්පෙටි පොල නිලමෙ හැරුනේ රට රකින්න කැලේ කොලේ ජල දුර්ගෙන් මරුහි සර වැහි වැත්සා ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස් සෙති පසු වැත්සා ගහට විපත ගහම වේ හටනෙ රහස් පිට දුන්නා එක් නැලි ගොඩ මොල්ලි ගොඩලා සුද්දට යලි පණ දුන්නා ිරිමි හරකබාන දුටු දුටු තැන වෙඩි තිබ්බා ගෙත්පතු ටික අඩු කොටු ටික උන්න විතින් ගිනි තිබ්බා සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුණ යාළු සුදුතුවක්කු බිමනවන්න කියපුළුවන ආයෙත්ද ඇතුන් ලවාවත් අදින්න අතීතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න කියපුළුවන ආයෙත්ද ඇතුන් ලවාවත් අදින්න අතීතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න අතීතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න
අපි මෙට ඉස්සල්ලා සාකච්ඡා කරමින් හිටියේ මේ ඉතියෝපියාවේ ඇතිවෙච්ච ආර්ථික වර්ධනයට හේතුව කුමක්ද කියන එක ගැන සාකච්ඡා කරනකොට මේ තිරයෙන් පිටුපස ඇතිවෙච්ච මේ මූලික කරුණු කාරණා මොනවද කියන එක ගැන සාකච්ඡා කරන්නට එහිදී අපි සොයාගත්තු පළවෙනි කාරණාව වන්නේ මේ ආදායම් බෙදී යාමේ විෂමතාවය අඩු කර ගැනීමට ඔවුන් දක්වන ලද ඒ වගේම දක්වමින් ඉන්න අතිවිශාල උත්සාහය. ඉතින් වෙන විදිහකට සඳහන් කරොත් ඇති නැති පරතරය අවම කර ගැනීම. එහෙම නැත්නම් පෝසතුන් තවදුරටත් පෝසත් කිරීම, දුප්පතුන් තවදුරටත් දුප්පත් වීමේ විෂම චක්‍රය නැති කර ගැනීම. ටිකක් ආර්ථික විද්‍යානුකූලව ගත්තොත් මේ ආදායම් බෙදී යාමේ විෂමතාවය මනින දර්ශකයක් තියෙනවා මේ ගිනි සංගුණකය කියලා. මේ ගිනි සංගුණකය කොහොමද පාලනය කරගන්නේ කියන කාරණාව. ඉතින් ඔවුන් කරන ලද ඉතා සරල දෙයක් තමයි අතිවිශාල ඉඩම් ප්‍රමාණයක විසිරී පැතිරී පවතින මේ ඉතියෝපියාවේ මේ ගොවීන් තමයි ඔවුන්ගේ මූලිකම කොඳු නාරිටිය වෙලා තියෙන මේ ආර්ථික වර්ධනය. ඔවුන් බලලා තියෙන්නේ කොහොමද මේ ගොවියාගේ ආදායම වැඩි කරගන්නේ කියන කාරණාව. එහිදී ඔවුන් අතරමැදියන් පුළුවන් තරම් අඩු කරගෙන
ගොවියාගේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඍජුවම රජය වශයෙන් සම්බන්ධ වෙලා ඔවුන් මේ ආදායම ඍජුවම ගොවියාගේ අතරපත් කිරීම තමයි මේ ඇති නැති පරතරය අවම කරගැනීමේ මූලික වූ ඉතාම සරල වූ සංකල්පය වෙලා තියෙන්නේ. එහිදී ඔවුන් සඳහන් කරනවා අවුරුදු 10-15කට කලින් ගොවියෙකුගේ සාමාන්‍ය ඔවුන්ගේ ආදායම 6 ගුණයකින් පමණ වැඩි වෙලා තියෙනවා කියලා පහුගිය අවුරුදු 10 අවසානයේදී. ඉතින් මේ ග්‍රාමීය ආර්ථිකයට ඇතිවෙච්ච මේ තල්ලුව ඉතාම ඍජුවම බලපාලා තියෙනවා. ඔවුන් කාලයක් තිස්සේ මුහුණ දුන්න ආර්ථික අර්බුදයට ආහාර වශයෙන් සස්ත්‍රිකත්වය ළඟා කර ගැනීමේදී ඒ සම්බන්ධව ඍජුවම ඔවුන්ට මේ කාරණය ඉතා අතිවිශාල පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. දෙවෙනි කාරණාව හැටියට සඳහන් කරන්න පුළුවන් දේ තමයි මේ කෘෂිකාර්මික ඵලදායීතාවය වැඩි කර ගැනීමට ඔවුන් කරන ලද විවිධාකාර වූ ක්‍රමෝපායන්. සාම්ප්‍රදායික කෘෂිකාර්මික උපාය මාර්ගවලම රැඳිලා ඉන්නේ නැතුව ඉන්නොබ්බට ඇවිල්ලා රජයේ දායකත්වය ඍජුවම ලබා දීලා කොහොමද මේ සාම්ප්‍රදායික ගොවියාව ඔහු නවීන තාක්ෂණය පාවිච්චි කරන නවීන ක්‍රමෝපායන් උපයෝගී කරගන්නා ගොවීන් බවට පත් කරගන්න කරන ලද උත්සාහය. මේ ඵලදායීතාවය කියලා කියන්නේ ඉතා සරලව ගත්තොත් සමාන යෙදවුම් ප්‍රමාණයකින් කොහොමද ලැබෙන නිපයුම වැඩි කරගන්නේ කියන කාරණාව. දැන් එක අක්කරයක් අස්වද්දන ගොවියෙක් එදා ගත්ත සහල් ප්‍රමාණය වගේ කී ගුණයක් අද ගන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් මේ වගේ දේවල් කොහොමද මේ අලුත් තාක්ෂණය පාවිච්චි කරලා නවීන යන්ත්‍රෝපකරණ පාවිච්චි කරලා එවැගේම වේස්ට් එක අඩු කරගනිමින් සාම්ප්‍රදායික ගොවියාගේ දැනුම් මට්ටම පොදුවේ වර්ධනය කරමින් කොහොමද අපි අලුත් උපාය මාර්ග ස්ට්‍රැටජීස් තුළින් ඵලදායීතාවය වැඩි කරගන්නේ. පර්යේෂණ ආයතන තියෙන්න පුළුවන්, ඒවායේ නවෝත්පාදනය වෙන්න පුළුවන්. නමුත් එය ප්‍රායෝගිකව ගොවි බිමට එන්නේ නැත්නම් එහි කිසිම ඵලයක් නැහැ. ඉතින් බලන්න මේ වගේ දුප්පත් රටක් නව නායකත්වයක් ඔස්සේ මේ වගේ ක්‍රමෝපායන් තුළින් ඔවුන්ගේ ඵලදායීතාවය වැඩි කර ගැනීමෙන් එකම බිම් ප්‍රමාණයක් තුළ ලැබෙන නිපයුම නිෂ්පාදනය වැඩි කරගෙන තියෙන ආකාරය. තවත් කාරණාවක් හැටියට සඳහන් වෙනවා මොවුන් කරපු මේ කෘෂිකාර්මික සංග්‍රාමය. ඒ වගේම ඒකෙන් කියන්නේ ඔවුන් වගා කළ හැකි ඉඩම් සියල්ලම වගා කිරීමට රජයේ මූලිකත්වයෙන් විවිධාකාර වැඩපිළිවෙළවල් පටන් ගෙන තිබෙනවා. මහා පරිමාණ ගොවියා වගේම සුළු පරිමාණ තමන්ගේ ගෙවත්තේ වගා කරන ගොවියා පවා ඒ දක්වා විස්තීර්ණව ඒ ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා තියෙන බව තමයි සඳහන් වෙන්නේ. රජයේ ඍජුවම මේ සඳහා මැදිහත් වෙලා ඔවුන්ට දිරිගැන්වීම, ඔවුන්ට සහන ලබා දීම, මුදල් මේ වශයෙන් හිඟකම් තියන අයට ඒ ප්‍රාග්ධනය කැපිටල් එක ලබා දීම ඉතා විශාල වශයෙන් කෙරෙලා තියෙනවා. ඉතින් මේ ග්‍රාමීය වශයෙන් තමන්ගේ ගෙවත්තේ වගා කිරීම මූලිකත්වය කරගෙන මේ ගොඩනැගිච්ච සංකල්පය නිසා ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ මූණ දුන්න ආහාර හිඟයට නියඟයත් එක්ක සටන් වදින මේ මිනිස්සු කොහොමද මේ ආහාර හිඟයට මූණ දුන්නේ කියන එක ඊට පිළියමක් හැටියට ධනාත්මකව හිතමින් මේ සඳහා ඔවුන් යොමු වෙච්ච ආකාරය ඉතාම ආකර්ෂණීයයි. මේට සමගාමීවම එන තවත් වැදගත් කාරණාවක් වෙන්නේ මේ අතරමැදියන් අවම කිරීමට ඔවුන් ඉතා දැඩිව ක්‍රියාත්මක වූ ආකාරය. ඔනිතා විශේෂයෙන් කරපු දෙයක් තමයි මේ කෘෂි නිෂ්පාදන අරමුණු කරගෙන ඒවා මිලදී ගැනීම සඳහා ග්‍රාමීය වශයෙන් මධ්‍යස්ථාන ආරම්භ කිරීම. ග්‍රාමීය ගබඩා මධ්‍යස්ථාන ආරම්භ කිරීම. මේ සංකල්ප ලංකාවේ තිබුණත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ අතරමැදියන් ඒවා කඩාකප්පල් කිරීමට දේශපාලඥයන් සමග එකතු වෙලා කටයුතු කිරීම නිසා තමයි මන්නම් හිතන්නේ මගේ පෞද්ගලික අදහස. ඉතින් බලන්න මේ ඉතාම විශේෂ නමුත් ඉතා සරල අදහසක් ක්‍රියාත්මක කරන්න ඉතා ලේසි දෙයක්. ඒ නිසා අද ඉතියෝපියාවේ වගා කිරීම කියලා කියන්නේ හොඳ අභිමානයක් තියෙන හොඳ ආදායම් මාර්ගයක් ලැබෙන ප්‍රභවයක් බවට පත් වෙලා තියෙනවා. මේක ප්‍රතිඵලය ඉතා සරලව කතා කරොත් ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම දැන් ඇමරිකානු ඩොලර් 1000 ඉක්මවා තිබෙන අවුරුදු 20කට පෙර සාපේක්ෂව ගත් කල මේක 8 ගුණයකින් වැඩිවීමක්.
තව පැත්තකින් සඳහන් වෙනවා අද ඔවුන්ගේ ආහාර පාන සඳහා යන්නේ ඔවුන්ගේ ආදායමෙන් 5-8% අතර ප්‍රමාණයක් කියලා. බලන්න මොනතරම් ඉදිරියට ඔවුන්ගේ සංකල්ප ගොඩනැගිලා තියෙනවද. මේතෙක්ම ඇතිවෙච්ච තව එක දෙයක් තමයි ඔවුන් කෘෂිකර්මය පැත්තටම යොමු වෙන්නේම නැතුව ඔවුන් කර්මාන්ත ශේෂය සඳහාත් යොමු වෙලා තිබෙනවා සමගාමීව. ඒ ඉතාම ප්‍රශංසනීයයි. මොකද ඔවුන් ආරම්භ කරපු කර්මාන්ත ශාලා විප්ලවය, මට මතකයි ශ්‍රී ලංකාවේත් කර්මාන්ත පුර සම්බන්ධ විප්ලවයක් ඇති වුණා. ඉතින් මේ නායකත්වය ගත් ඉතා දූරදර්ශී ක්‍රමය නිසා රට පුරා මෙයාලා කර්මාන්ත ශාලා ඇති කරලා තියෙනවා. නුපුහුණු ශ්‍රමය පාවිච්චි කරලා, ඒ වගේම පුහුණු ශ්‍රමයත් පාවිච්චි කරලා නුපුහුණු ශ්‍රමය පුහුණු ශ්‍රමය බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනක් තවත් පැත්තකින් ආරම්භ කරලා ඔවුන් මේ කර්මාන්ත ශාලා ග්‍රාමීය මට්ටමින් ඇති කරන්න ව්‍යාපෘති පටන්ගෙන තිබෙනවා. අඟලුම් කර්මාන්ත, කෘෂිකාර්මික නිෂ්පාදන එතනින් එහාට එකලස් කිරීම, අපනයන තත්ත්වයට උසස් කිරීම, රබර් නිෂ්පාදන, මේ වගේ අතිවිශාල කර්මාන්ත ශාලා ඔවුන් පටන්ගෙන තියෙනවා. ඒකෙන් විදේශීය ආයෝජනයන් ඉතියෝපියාව කෙරෙහි, ඉතියෝපියාවට ඉතා විශාල වශයෙන් ඇදිලා තිබෙනවා. මේ මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සාපේක්ෂව රජ විසින් ගත්තු ඉතා සුවිශාල ක්‍රියාදාමයක් තමයි මේ බිම් මට්ටමේ ග්‍රාමීය නිෂ්පාදන සඳහා කර්මාන්ත ශාලා ඇති කිරීම. මේ ඉතාම අනර්ක ක්‍රියාවක්. මොකද සමහර ප්‍රදේශවල ග්‍රාමීයව ගොඩනැගිච්ච ග්‍රාමීයව සුවිශේෂී යෙදවුම් උපයෝගී කරගෙන ගොඩනැගිච්ච ව්‍යාපාර තිබෙනවා. ඒවට අතහිත දෙන්න, ඔවුන්ට ප්‍රාග්ධනය සපයන්න ක්‍රියා පිළිවෙලක් වැඩපිළිවෙලක් නැහැ. ඉතින් මේ ක්‍රියාදාමය ඉතාම ප්‍රයෝජනවත් මේ ග්‍රාමීය ආර්ථිකය වැඩි දියුණු කර ගැනීම සඳහා. එතකොට ග්‍රාමීයවම ගොඩනැගෙන මේ ආර්ථිකයට ග්‍රාමීය වශයෙන් ඔවුන්ට රැකී අවස්ථා උදා කර දීම නිසා ඔවුන්ගේ ග්‍රාමීය ආර්ථිකය අනිත් පැත්තෙන් ගොඩනැගෙනවා. ඉතින් මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්ත වලටම යොමු වී කොටු වී ඉන්නේ නැතුව බිම් මට්ටමේ ග්‍රාමීය නිෂ්පාදන සඳහා හොඳ වෙළඳපළක් ළඟා කර දීම, ඔවුන්ගේ තියෙන නිෂ්පාදන අපනයන මට්ටමට රැගෙන යාම සඳහා අනුබල දීම වගේ ඉතා විශාල අරමුණු රාශියක් මේ සඳහා ගැබ්බෙලා තියෙන්න ඕන. ඉතින් ඒ ඉතාම ආකර්ෂණීයයි, ඉතාම වැදගත්. ඉතින් මේ විදිහට ගත්තහම අති විශාල ක්‍රමෝපායන් කිහිපයක්ම කෘෂි කර්මාන්තය සඳහාත්, කර්මාන්තාංශය සඳහාත්, සේවාංශය සඳහාත් මේ රජය අරගෙන තිබෙනවා මේ අලුත් වැඩපිළිවෙලත් සමගම. අවසාන වශයෙන් ඔවුන් අද තවත් එක් ජයග්‍රහණයක් තමයි මේ ඉතියෝපියාව අප්‍රිකාවේ විදුලි බලාගාරය බවට පත්කර ගැනීමට ඔවුන්ට හැකි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ නයිල් ගඟ ආශ්‍රිතව ඔවුන් ගොඩ නගාගෙන දැන් සමත් වෙලා තියෙන ජල විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා ඒ කරගෙන යන වැඩපිළිවෙල. සාමාන්‍යයෙන් අවුරුද්දක කාලයක් ඇතුළත වැඩිපුරම වැස්ස නැති නියඟ කාලයක් පවතින රටක් වුණත් මේ නයිල් ගඟ ඉතියෝපියාව හරහා ගලා බසින නිසා ඔවුන් එහි තියෙන වාසිය ඔවුන් වෙත ළඟා කරගන්නට ඔවුන් අද සමත් වෙලා තියෙනවා. සඳහන් වෙන ආකාරයට මේ එක් වසරක් ඇතුළත මේ නයිල් ගඟ හරස් කරලා බැම්මක් බැඳලා නිෂ්පාදනය කරන්න පුළුවන් ජල විදුලි බලය මෙගාවොට් 60,000ක් පමණ වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. රටක් හැටියට ඔවුන්ට අවශ්‍ය කරන්නේ මෙගාවොට් 4,500ක් පමණ. බලන්න මොනතරම් ප්‍රමාණයක් අතිරික්තයක් ඔවුන්ට විදුලි බලය පමණක් නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙලා තියෙනවද. අවුරුදු ගණනාවක් ඔවුන්ටත් කරගන්න බැරි වෙච්ච දේ නියම නායකත්වයක් තුළින් ඔවුන් ඉදිරියට ගමන් කරන ආකාරය. අද ඔවුන් විදුලි බලය අපනයනය කරන රටක් බවට පත් වෙලා ආසන්නයේ පවතින සුඩානයට, සෝමාලියාවට ඔවුන් අද විදුලි බලය අපනයනය කරන්න යොමු වෙලා. එහෙන් මේත් එක්කම ඔවුන් කරපු තවත් දෙයක් තමයි ඔවුන්ගේ රට පුරා දැනට පවතින දුම්රිය ජාලය ඔවුන් තනිකරම විදුලි මාර්ගයෙන් දහවණය වෙන දුම්රිය පද්ධතියක් බවට පරිවර්තනය කර ගැනීමට ඔවුන් දැන් සැරසෙනවා. දැනටමත් 50%ක් පමණ වෙලා අවසන්. ඉතින් අපේ කාලය ගෙවි යන නිසා මේ අපි සොයාගත්තු කරුණු කාරණා සියල්ලම සලකා බලනකොට අපේ රටටත් මොනතරම් සම්පත් තියෙනවද? ඛනිජ සම්පත් රට වටේම මුහුද සංචාරක කර්මාන්තය අනේක විධ දේවල් තිබෙනවා. නමුත් අපි නියම නායකත්වයක් යටතේ තව අවුරුදු 15ක් 20ක් අරගෙන ගියොත් අපිටත් ඉදිරි ගමනක් තියේවි. හිතවත් අසන්නනි, අපට වෙන් වී ඇති කාලය මින් අවසන් වෙනවා. ජන්මභූමි වැඩසටහන අද ඔබට ගෙනා මම කුමුදු හෙටියාරච්චි. මට සහාය වුණේ තුෂාරා ඩයස්. ලබන සතියේ බදාදාත් සුපුරුදු විදියට අප ඔබ හමුවට එන්නම්. ඔබට සුබ රාත්‍රිය.